Sri Lanka. ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිරින කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයුබෝවන්, අද 2021 වර්ෂයේ මැයි මාසේ 7 වෙනි සිකුරාදා. වෙනද වගේම සී සර ලංකා අලුත්ම කලබක් අරගෙන අද අපි ඔබේ නිවහන්ට ගොඩ වෙන්නේ. අපට සවන් දෙන ඔබ සෑම දිනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් සෙනෙහසින් සොම්නසි. නව ශ්‍රී ලංකේට මේ ගෙවිගෙන යන්නේ ඕටම් හේමන්තය. මේ හේමන්තේ අන්තිම මාසෙ ජූනි, ජූලි, අගෝස්තු ගැන හිතනකොටත් සීතල ඉබේටම දැනෙනවා වගේ. මැයි මාසෙත් දවස් කීපයක් තිබුණා උෂ්ණත්වය සෑහෙන්න පහලට ගිය. බලාගෙන ඉඳිමු මයිල්ඩ් වින්ටර්ද සිවිය වින්ටර්ද කියලා. නව ශ්‍රී ලංකා රජය සියලුම නිරෝධායන මධ්‍යස්ථානවලත් ගුවන් තොටුපළ වරාය වැනි ස්ථානවල වැඩ කරන අයවලුත් මැයි පළවෙනිදා වෙනකොට එන්නත් කරණය අවසන් කරන බව ප්‍රකාශ කළා තිබුණා. බ්‍රිස්බේන් ගුවන් තොටුපළේ සිදු වූ යම් ග්‍රීන් සෝන් රෙඩ් සෝන් ප්‍රශ්නයක් නිසා ගුවනින් නව ශ්‍රී ලංකේට ආව මගින් බොහෝ දෙනෙකුට ස්වයං නිරෝධානයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ඇරුණම මැයි පළවෙනිදා නැවතත් ඕස්ට්‍රේලියාවේ බටහිර පෙදෙසින් පැමිණි ආසාදිතයෙකු නිසා පර්ත්, ඔක්ලන්ඩ් ගුවන් ගමන් තාවකාලිකව නතර කළා. කොහොම වුණත් යම් පරීක්ෂණවලට පස්සේ මැයි දෙවෙනිදා නැවතත් පර්ත් පැත්තෙන් එන ගුවන් යානාවලට පනවා තිබු තහනම ඉවත් කළා. මැයි 3 වෙනිදා නව ශ්‍රී ලංකා සහ කුක් අයිලන්ඩ් අගමැතිවරුන් ප්‍රකාශ කළා මැයි 17 වෙනිදා දෙරට අතර ගුවන් ගමන් ට්‍රැවල් බබල් එකක් විදියට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන බව. නමුත් දෙපැත්තම සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ එකඟතාව අනුව එය සිදුවිය යුතු බවයි තවදුරටත් ප්‍රකාශ වුණේ. මැයි 5 වෙනිදා ආයෙමත් නොසිතූ විදියට නිව් සවුත් වේල්ස් ප්‍රදේශයෙන් කමියුනිටි කේස් එකක් ලෙස හඳුන්වන්න පුළුවන් ආසාදිතයෙකු හමුවුණු බව ආරංචි වුණා. නිව් සවුත් වේල්ස් ප්‍රදේශයේ මේ ආසාදිතයා ගැවසුණු තැන් පිළිබඳව ඒ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරලා තිබුණා. මේ පුද්ගලයා සබර්බ් 14කට ගිහින් තිබුණා. නමුත් ඔහු නිසා හෝ ඇය නිසා දැනට ට්‍රැවල් බබල් එකේ වෙනස් කිරීම සිදු කරන්න බලාපොරොත්තුවක් නැති බව නව ශ්‍රී ලංකා COVID-19 වෙබ් අඩවියේ සඳහන් වෙලා තිබුණා. මේ වැඩසටහන පටිගත කරන අවස්ථාව වෙන විට මැයි 5 වෙනිදා වෙන විට නව ශ්‍රී ලංකේ COVID-19 එන්නත් 304,900ක් ලබා දීලා තියෙන බවත් COVID-19 පිළිබඳ අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ප්‍රකාශ කළා. තවදුරටත් ඔහු කියා සිටියා මැයි 5 වෙනිදා දින ඇතුළත එන්නත් 13,325 ලබා දුන්න බව. මේ වෙනකොට කැමති කෙනෙකුට යම් එන්නත් කරන මධ්‍යස්ථානයකට ගිහින් එන්නත ලබා ගැනීමට හැකියාව තිබෙන බව යම් ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තියෙනවා දැක්කා. ඒත් අපි හිතුවා රජයෙන් ලබා දෙන අවස්ථාව වෙනතුරු බලාගෙන ඉන්න. ඔබ දකින්නත් ඇති රූපවාහිනී පසුගිය අඟහරුවාද තමන්ගේ නිවසේ චූටි බලපැටියෙකුත් අරන් අතුරුදහන් නොවුණු වයස අවුරුදු 3ක දරුවෙක් ගැන. එයාගේ නම ඇක්සල්. එයාගේ ගේ තිබුණේ ටොල්ලගබේ කියන ප්‍රදේශයේ. ඇක්සල් ගෙදරින් පිට වෙලා තිබුණේ අල්ලපු ගෙදර පුංචි සුදු බලුපැටියත් එක්ක. ඒත් බලුපැටියා ටික වෙලාවකින් ආපසු ඇවිත් තිබුණා දරුව නැතුව. නමුත් අද වෙනකොට සතුරුදායක ආරංචිය පැය 21කට පස්සේ කැලේක රෑ තනිවම ගත කළත් මේ දරුවව නිර්පද්‍රිතව සොයා ගන්න පුළුවන් වුණා. මේ සඳහා හෙලිකොප්ටර්, ඩ්‍රෝන්ස් 100කට වැඩි වොලන්ටියර්ස් බෙහෙසගත්තා. දරුවව සොයාගත්තු පුද්ගලයා පවසලා තිබුණා මේ දරුවා ඔහු දැක්ක ගමන් කිව්වේ මට මගේ අම්මා ඕන කියලා. මේ කතාව මේ විදියට අවසන් වීම සතුටට කාරණයක් අපි හැම දෙනාටම. ලංකාව අපේ මව්බිම කතාව කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. අලුත්ම ආරංචිය ඇස්ට්‍රා සෙනකා එන්නත පළමු මාත්‍රාව ගත් අයට වෙනත් එන්නතකින් දෙවන මාත්‍රාව දීම ගැන සාකච්ඡා පවත්වන බව. ඉදිරියට ස්පුට්නික් එන්නත ඇති තරමින් ලංකාවට ලැබෙන බව තවත් ආරංචියක්. සමහර වෛද්‍යවරුන් නොවන මැති ඇමතිවරුන් කියනවා ඖෂධ නියාමන අධිකාරිය ලංකාවේ සයිනෝෆාම් චීන එන්නතට අනුමැතිය ලබා නොදෙනවා නම් එම අධිකාරයේ සමාජිකින් ඉවත් කරලා හරි මේ අනුමැතිය ලබාගත යුතු බව. කලින් රඩට ගෙනත් ඉතුරු වෙලා තිබුණු ඇස්ට්‍රා සෙනකා එන්නත් ලක්ෂ 3 සෞඛ්‍යංශයට ලබා දීම ආරම්භ කරලා කියලා තාරංචි. ඒ අතර තිබුණා කුරුණාගල ප්‍රදේශයේ දේශපාලකෙක් නගරාධිපතිවරයෙක් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තමන්ගේ නිවසට කැඳවා. පවුල්වල ඒ දෙදෙනාගේ පවුල්වල සමාජිකයින් 20 දෙනෙකුට මේ එන්නත නීතියට පටහැනිව ලබාගෙන තියෙන බව. බලය තියෙන පිරිස් කැමැති විදියට හැසිරෙද්දී ලංකාව අද මුහුණ පාලා තියෙන දුක්ඛිත තත්ත්වය ගැන කනගාටු වෙනවට වඩා දෙයක් කරන්න අපට ඉතුරු වෙලා නැහැ. පසුගිය බදාදා දිනය තුළ COVID-19 රෝගීන් 1914 දෙනෙකු හඳුනාගත් බව ප්‍රවෘත්තිවල වාර්තා වෙලා තිබුණා. පසුගිය දින 5 තුළම දිනකට හමු වූ රෝගීන් ගණන 1000 පසු කරලා ගිහින් තිබුණා. ඒ සම්පූර්ණ ගණන 10,000 පසු කර ගොස් තිබුණා. දැනට රට පුරා රෝගීන් වැඩිපුර හමු වූ යම් ග්‍රාම සේවා නිලධාරි කොට්ටාෂ වසාදමා උදකලා කර තිබෙනවා. මේ පාර වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. වැඩසටහන පටිගත කරන අද බ්‍රහස්පතින්දා පෙරේදා ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයන් 532ක්, කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයන් 531 දෙනෙක් සොයාගත් බව පුවත්පත්වල වාර්තා වෙලා තිබුණා. මේ වෙනකොට රෝහල්වල ඉඩකඩ නැතිවීම නිසා රෝගීන් විශාල පිරිසක් නිවෙස්වල රැඳී සිටින බවත් ඒ අයට අවශ්‍ය ප්‍රතිකාර නිවෙස් තුල සිදු කිරීම අසීරු බවත් සමහර වෛද්‍යවරු පවසලා තිබුණා. ICU ඇඳන් හිඟය, ඔක්සිජන් නිෂ්පාදන හැකියාව වැනි කරුණු ගැන බොහෝ වාද විවාද අන්තර්ජාලය හරහා සැරිසරන වෙලාවල්වලදී දකින්න ලැබුණා. මේ වන විට ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 700 ඉක්මවා ගොස්. පසුගියදා ආරංචි වුණ විදියට සාමාන්‍ය මරණයක් වුණත් පැය 24ක් තුළ අවසන් කටයුතු කළ යුතු බවටත් සීමා සහිත ගණනක් ඒ සඳහා සහභාගී විය යුතු බවටත් නීති පනවලා තියෙනවා. විවාහ මංගල උත්සව සඳහා සීමා පනවලා තිබුණත් මැයි 3 වෙනිදා කොළඹ ලොකු හෝටලයක නීතිවලට පටහැනිව පවත්වපු මංගල උත්සවයක් ගැනත් පුවත්පත්වල පළ වෙලා තිබුණා. ළඟදි පිටවුණු ගැසට් පත්‍රයකින් අපොස උසස් පෙළ විෂයන් 3ම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිටි කිසිවෙකුට ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය නොහැකි බව දන්වලා තිබුණා. විශේෂයෙන්ම මේ පිටරටවලට ගිහින් වෛද්‍ය උපාධි ලබා ගන්න අයට. අනිත් විශේෂ කාරණාව වුණේ වරාය නාගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත් විවාදය කල්දෙමි. තවමත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව ලැබී නැති බවයි කියන්නේ. මේ නිසා පාර්ලිමේන්තුවේ මේ පස්වෙනිදා පවත්වන්න සූදානම් කරලා තිබුණු විවාදය දින නියමයක් නැතුව දැනට කල් දාලා තියෙනවා. ඉතින් ගොඩක් කතා කළා. වැඩසටහන ආරම්භ කරනවා ගුණදාස කපුගේ ගායනා කරන මේ ගීතයෙන්. මේ වෙලාවේ අපි වෙන මොනවා කියන්නද?
සන්නනි අද අප සීසර් ලංකා වැඩසටහන තුළින් අපේ මව්බිමේ අතීතයට නැවතත් එබි බලන්ට අදහස් කරනවා. ඔබට මතක ඇති පසුගිය සතියක අපි මහින්දාගමනයට පෙර ලංකාව ගැන වැඩසටහනක් කළා. එයින් අපි ඔබට ගෙනහැර පෑවේ මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකා දිවිපේ පුරා විහිද පැතිරුණු දියුණු සංස්කෘතියක් තිබු බවයි. ඉතින් මේ රාජ්‍යයන්ට මේ සංස්කෘතීන්ට විදේශිකයන්ගෙන් බලපෑම් ඒ දිනවත් ඇති වුණා. සමහර විට අපි ඕනෑකමින්ම ඒ බලපෑම් ලබාගෙන තියෙනවා. ඉතින් මේ දිනවල අපේ රටේ පවතින දේශපාලන දිරිගැ හැරීම් ගැන බලනකොට මේ අතීතයනුත් අපිට හුඟක් දේවල් ඉගෙන ගන්නට පුළුවන්. අපේ ලිඛිත දේශපාලන ඉතිහාසයේ ඉතාමත්ම පැරණි රාජතාන්ත්‍රික බලපෑම් සිදු වෙලා තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ. ඒ බලපෑම් ඒ සම්බන්ධකම් වසර 1564කට පසු අදත් තරමකට වෙනස් සම්මුඛකට හෝ සිදුවීමෙන් පවතිනවා. ශ්‍රී ලාංකික සමාජයේට මේ ඇතිකරන බලපෑම් ශතක ගණනාවක් පුරාවට දිවගොස් තියෙනවා. අනාගතයේදීත් ඒ එසේම සිදුවන්නට පුළුවන්. අපි ගෙවරතොඹට කිව්වා වගේ අපි මේ අතීත සිදුවීම් ගැන තොරතුරු ඔබට ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය මගින් 1959 දී ප්‍රකාශයටපත් කරන ලද History of Ceylon ග්‍රන්ථයේ පළකරු තිබෙන අදහස් අනුසාරයෙන්. මේ ප්‍රකාශනය සංස්කරණය කර තිබෙන්නේ මහාචාර්ය සෙනරත් පර්ණවිතානයන් ප්‍රමුඛ සංස්කාරක මණ්ඩලයක් මගින්. මහාවංශයේ කේවින් වගේම වෙනත් මූලාශ්‍ර මගින් හෙළි කරගත් යථානුරූපී තොරතුරු වලින් තමයි මේ ඉතිහාසය ලියවිලා තියෙන්නේ. අපි ඔබට හැකි නමින් කොපියක් ලබාගෙන අපේ ඉතිහාසය ගැන තොරතුරු ලබා ගන්නයි ඉල්ලීමක් කරනවා. දේවානම්පියතිස්ස රජතුමා එතුමාගේ පියා වූ මොටසීව රජුගෙන් පසු අනුරපුර රජකම ලබා ගත්තා. එවකට ඉන්දියාවේ පාටලිපුත්‍ර ප්‍රදේශයේ වාසය කළ අශෝක අධිරාජයා සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳකම් ඇති කර ගැනීමට යොහොසු වෙලා තිබෙන බවයි ඉතිහාසෙන් පේන්නේ. ඒට හේතුව තමන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට කියලයි සඳහන් වෙන්නේ. අනුරපුරේ බලය ලබා ගත්තත් ඔහු රජෙකුට වඩා ගාමිණී යනුවෙන් හැඳින්වෙන ප්‍රාදේශීය පාලකෙක් වශයෙන් සැලකූ බවත් ඊට වඩා බලවත් කමක් රට තුළ ආරෝපණය කර ගැනීමට අශෝක අධිරාජයා සමග තිබුණු මිතුරුකම ඊටත් වඩා ඉහළ රාජ්‍ය තාන්ත්‍රික තත්ත්වයකට උසස් කර ගැනීමට තමයි පෙනියන්නේ. ඒ සම්බන්ධතා මත අපට බෞද්ධාගමත් එහරහා ප්‍රචලිත වූ ඉතා දියුණු සංස්කෘතියකුත් ආරම්භ කිරීමට හැකිවුණු බව අපි කවුරුන් දන්නවා. ඉතින් ඒ පිළිබඳව net FM unlimited history වැඩසටහන තුළින් මහාචාර්ය රාජ් සෝමදිවෙන් පළ කළ අදහස් කීපයක් දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නයි මේ බලාපොරොත්තු වන්නේ.
සවාරි විජයන් අකා පත්තෝ සපන්නතන් සත්තා වන්දේතන් පෝධිපාදපන්
ගීතයට පෙර මහාචාර්ය රාජ් සෝමදිවයන් විසින් විස්තර කරන ලද පුරාණ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික රාජ්‍ය සම්බන්ධතා සහ එකඟතා පිළිබඳව පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ජනශ්‍රුති ආශ්‍රයෙන් ලැබී තිබෙන තොරතුරු අනුව දැනට වර්තමාන රජය විසින් ඇති කරගෙන යන අන්තර්ජාතික එකඟතාවයන් සංසන්දනය කිරීම මම හිතන්නේ වැදගත් වෙනවා. ඒක මේ අන්තර්ජාතික එකඟතාව කොයිතරම් සංවේදීද යන්නත් කොයිතරම් බැරෑරුම්ද යන්නත් අපට තේරුම් ගත හැකි වෙනවා. දේවානම් පියතිස්ස රජතුමා සහ අශෝක අධිරාජයා අතර ඇති උනායි සිටි හැකි සාකච්ඡා සහ එකඟතාව ගැන බැලුවාම තිස්ස රජතුමාගේ මූලික අභිප්‍රාය වෙලක් තිබුණේ තමුන්ගේ ගාමිණී යන ප්‍රාදේශීය රාජ්‍ය භාවය රටක රාජ්‍ය භාවයක් සඳහා උසස් කර ගැනීම. අශෝක අධිරාජයාගේ අභිප්‍රාය වී තිබුණේ තමුන්ගේ අනසක මගධ රාජ්‍යයේ සිට බටහිර දිගින් පර්සියාව දක්වාත් දකුණු දිගින් ලංකාව දක්වාත් විහිදුවා ගැනීම. ආරම්භයේදී මෙය හුදු මානසික ක්‍රියාවලියක් නොවන බවයි ඉතිහාසය සඳහන් වෙන්නේ. අවශ්‍ය අන්දමට සාහසික බලය සහ කපටි රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම ඔහු විසින් ඒ සඳහා අනුගමනය කළ තියෙනවා. ඒත් නීගුද සාමණේරයන් වහන්සේගේ මුණගැසීම සමග ඒ සාහසික ක්‍රියා අත්හැරිය අධිරාජයා චණ්ඩාශෝක නමින් ධර්මාශෝක බවට පත් වුණා. ශ්‍රී ලංකාවේ වාසනාවකට වගේ තිස්ස රජතුමාට ගනුදෙනු කරන්නට වුණේ ධර්මාශෝක චරිතය සමග. ඒ ගනුදෙනුව චණ්ඩාශෝක චරිතය සමග සිදුවුණා නම් අවුරුදු 2500කට පසුව ඉපදුන අපගේ ජීවිතත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා. ඉතින් මේ අන්තර්ජාතික ගිවිසුම් ඉතාමත්ම සංකීර්ණයි. ඒ වගේම ඉතාමත් සියුම් මන්දමින් විශ්ලේෂණය කරලා එකඟතාවයකට පත්වියු දේවල්. එකඟ වෙන එක ඉතාමත් පහසුයි. ඒවයින් ඉවත් වෙන එක ඒ වගේ දහගුණයක් අසීරුයි. ශ්‍රී ලංකාව වර්ෂ 1505 ඉඳන් විදේශීය බලවේග තුනකට පෘතුගීසි, දන්දේසි සහ ඉංග්‍රීසි යන ජාතීන් තුනම සමගම ගිවිසුම් ගත වුණා. ඒ තුන් ජාතියම ඒ ගිවිසුම් වල කොන්දේසිය උල්ලංඝනය කළා. අනාගතය ගැන අපිට කියන්න තියෙන්නේ නොකිව්වයි කියන්න එපා. හොඳට හිතලා බලලා තීරණ ගන්න. අපි සෙල්ලම් කරන්නේ තවුරුදු 1000කට හෝ ඊට වැඩි පරම්පරා ගණනාවක ජීවිත සමග වෙන්න පුළුවන්. ඉතින් මේ ළඟට අපි අපිට නිජතින්ම සිහියට එන චීන ලංකා සම්බන්ධයන් ගැන ඒ වගේම ඉතිහාසයේ ඒවා මුණගැසෙන තැන් ගැන කෙටි විචාරයක් නැවතත් මහාචාර්ය සෝමදේවයන් සමග අසන්නටයි මේ බලාපොරොත්තු.
විශේෂයෙන් මේ අපේ අසල්වැසියා ඉන්දියාව වගේම අපේ අපි වගේම දූපත් සමූහයකින් සමන්විත රටක් තමයි මාලදිව ඉන කියලා කියන්නේ. මාලදිවයිනත් එක්ක අපේ තිබිච්ච ගනුදෙනුව කොයි වගේද, මාලදිවයිනත් එක්ක අපේ සහසම්බන්ධය කොයි වගේ එකක්ද කියලත් මේ අපේ ශ්‍රාවකේ අසන්නේ හිතවත් එක්ක අහලා තිනවා සර්.
ඔව්, අපිට මාලදිවයින ගැන ඉදිරියේදී කතා කරන්න සිද්ධ වෙනවා. මොකද අපේ ඉතිහාසය අපි නොඑක් වර කියලා තියනවා. අපේ රටේ ඉතිහාසය අපිට කතා කරන්න බෑ හුදකලා කරලා. මොකද අපේ රට සෑහෙන කාලයක් තිස්සේ දූපතක් හැටියට තිබිච්ච රටක්. එතකොට දූපත් රාජ්‍යයක් වුණාට පස්සේ අපි දූපතක් වුණේ මලමුහුදේ නෙමෙයි. අපි දූපතක් වුණේ ඉන්දියන් සාගරේ. ඉන්දියන් සාගරය කියලා කියන්නේ ඉතාම ඈත කාලෙක ඉඳලා ඉතාම සක්‍රීය ලෙස වෙළඳ ගමන් වල මිනිස්සු නිරත වුණා. වෙළෙන්දු විතරක් නෙමෙයි ගියේ, වෙළෙන්දොත් එක්ක යනකොට සමහර විට භික්ෂුන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා ගියා. එතකොට සමහර විට කුතුහලය ගැන කුතුහලයේ තිබිච්ච අය වෙළෙන්දොත් එක්ක නැව්වල නැගිලා ගියා. එතකොට මේවා නිසා යම් කිසි සංස්කෘතික ගනුදෙනු ඇති වුණා, නොඑක් දේවල් ඇති වුණා. ඉතින් මට නොහන් මේ වෙලාවේ කියන්න අවශ්‍යයි එක දෙයක් මම දැක්ක අහම්බෙන්. මේ මුහුණු පොතේ එක්තරා මහත්මයෙක් ලියලා තිබුණා මේ ආවල් මහාචාර්යවරයා කියන අය මේ බුදුදහමත් මේ වෙළඳ ගන්න දෙනු නිසා මුල් කාලයේදී අපේ රටට ආව අය. මේ ඒ කියන්නේ මේ මහ මේ මේ ඉතාම ගෞරවනීය සද්ධර්මය මෙහෙට ගෙනාවේ වෙළෙන්දෝ කියලාද කියන්නේ. මේ ඉතින් ඒ වගේ වැරදි අදහස් ඇති වෙනවා. මොකද වෙළඳාම කියන එකේ ප්‍රබලතාව අපි අවබෝධ කරගත යුතුයි. දැන් 1990 දී ඔබට මතක ඇති සේදමාවත පිළිබඳ විශාල ජාත්‍යන්තර ගනුදෙනුවක් ඇති වුණා. ඒතර සේදමාවත නැවක් සේදමාවත දිගේ ගියා ඒ අවුරුද්දේ. එතකොට යුනෙස්කෝ සංවිධානය මේ සේදමාවත ව්‍යාපෘතියේ තේමා පාඨය හැටියට නියම කරලා තිබුණා විශේෂ පාඨයක්. මොකද ඒ පාඨය Silk Road, the Road of Dialogue. සේද මාවත සංවාදවල මාවත. කුමන සංවාදවද සංස්කෘතික සංවාදවල මාවත. දැන් එතකොට මම හොඳ උදාහරණයක් යනවා සීගිරි කැටපත් පවුරේ සීගිරිට ගියාම අර තියෙන බිත්තියක් තියෙනනේ කුරුටු ගීලියල තියෙන. ඒකට කැටපත් පවුර කියලානේ කියන්නේ ඒ කාලෙත් ඒ කැටපත් පවුරේ ලියලා තියෙනවා මේ චිත්‍රවල ඉන්න රන්වන් කාන්තාවෝ ඇඳගෙන ඉන්නේ චීන සිල්ක්ද කියලා අහනවා. සින්නේ පට බෙජි ඒ රණවන මේක ලියලා තියෙන 9 වෙනි ශතවර්ෂයේ. ඉතින් මේ රසිකයෙක් ඇවිල්ලා අහනවා මේ රත්තරම් පාට කාන්තාවෝ ඉන්නවා බොහොම ලස්සනයි මේගොල්ලෝ මේ ඇඳගෙන ඉන්නේ චීන සිල්ක්ද කියලා.
හරි. ඒ කියන්නේ මේ එතකොට චීන සිල්ක් ගැන දන්නවනේ.
ඒ ඉතින් 9 වෙනි ශතවර්ෂයේ සින පට බෙජි කියලා කියන්නේ චීන පට ඇඳගෙන ඉන්න අයෙක් කියලා. ඒතර චීන සිල්ක් මෙහෙ තියෙන්නේ බෑ.
තියෙන්නේ බෑ.
හරිද? ඒතර අනිත් එක යා දැනගන්නවා චීන සිල්ක් කියන්නේ එලේසි පාසු කෙනෙකුට අඳින්න පුළුවන් දෙයක් නෙමෙයි.
රාජකුමාරයන්ට තමයි.
රාජකුමාරයන්ට තමයි අඳින්න පුළුවන්. හනේ. එතකොට මේ වෙළඳාම කියන එක සමාජයකට ඇති කරන බලපෑම ආගමික අදහස් කියන එක පමණක් නෙමෙයි ඒ අස්සරේ උනේ. දැන් ඒ මහත්මය අහලා තිබුණේ වෙළෙන්දොද එතකොට ලංකාවට බුද්ධාගම නෑ නෑ ඒ වෙළඳ මාර්ගය හරහා එන භික්ෂුන් වහන්සේලා. දැන් ෆාහියන් භික්ෂුන් වහන්සේ එතකොට හියුත්සෑන් භික්ෂුන් වහන්සේ ඒ වගේ කොච්චර චීන භික්ෂුන් වහන්සේලා ආසියාවට ආවද ඒ විතරද? එතකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ චෙන් හෝ කියලා. නමුත් ඒක උච්චාරණය කරන්නේ සෙන් හ
කියලා.
සෙන් හ. සෙන් හ අද්මිරාල්වරයා. හා නැගෙනහිර ඉඳලා බටහිරට කීප වරක් යාත්‍රා කරා. ඒ යාත්‍රා කරන කාලේ ඔහුගේ ක්‍රියාවලිය කොච්චර අපිට බලපෑවද? දැන් අර ගාල්ලේ තියෙන ත්‍රිභාෂා ලිපිය. ඒ භාෂා තුනකින් ලියලා දෙනවා. දෙමළ භාෂාව මේ ඊළඟට මට මතක හැටියට චීන භාෂාව හරි සහ පර්ෂියන් භාෂාව මතක හැටියට ওই භාෂා තුනෙන්ම ලියලා තියෙන සෙල් ලිපියක් මට හරියට බලලා ඒක කියන්න ඕන භාෂා තුන මේ මේ ත්‍රිභාෂා ලිපිය සෙන්හ අද්මිරාල්වරයා චීනයේ ඉඳලා කොටාගෙනම ගෙනාපු ලිපියක් හැටියට සලකන්නේ හරි ගෙනල්ලා මෙහි කෝවිලකට මේ සහ ශ්‍රීපාදෙට මේ මේ පූජාවල් පිළිබඳව සටහන් කරලා තියෙනවා. ඒක අද බලන්න පුළුවන් ගාල්ලේ ක්‍රිප්ස් පාරෙන් හම්බුනේ. ඒක කොළඹ ජාතික කෞතුකකාරයේ තියලා තියෙනවා. ඉතින් මේ වගේ සම්බන්ධතා ඇති වෙන්නේ කොහොමද? මේ වෙළඳාම නිසා. ඉතින් මේ නම මේ මේ කියාගෙන ගියේ මේ වෙළඳාම කියන එක තිරණාත්මක සාධකයක් බවට පත් වෙනවා රටක් සමාජයක් සංස්කෘතිකරණය කිරීම සඳහා. ඉතින් අපි ඒක අමතක කරන්න නරකයි. ඉතින් මම හිතන්නේ මේ මේ අදහස් ඔක්කොම මූලික කරගෙන තමයි අපිට මේ සාකච්ඡාව කතා කරන්න ඕන. මොකද ලංකාව හුදකලා කළා අපට ලාංකික ඉතිහාසය පිළිබඳ කතා කරන්න පුළුවන් කමක් නැහැ.
මාචාර්ය සෝමදේවයන් ඉදිරිපත් කරන අන්දමද චීන ජාතිකයන් සමග සම්බන්ධතා අපේ ඉතිහාසය පුරාම වරින් වර මතුවෙනවා. ඔවුන් දක්ෂ ගවේෂකයන් හැටියට ප්‍රසිද්ධයි. ලංකාවේ බොහොමයක් ඓතිහාසික වෘත්තාන්තවල චීන සම්බන්ධතා හමු වෙලා තියෙනවා. ඒත් නොබැසූ මේ සෝමදේවයන්ගේ කතාවේදී ඔහු සඳහන් කළා සීගිරි ලල්නාවන් ඇද තිබුණේ චීන පටරෙදි. එහෙම නැත්නම් චීන සිල්ක් වස්ත්‍ර කියලා. සමහරට ඒවා ඇත්ත වෙන්න පුළුවන්. සමහරට යම්කිසි නිරීක්ෂණ පමණක් වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් සීගිරිය ගොඩනැගුව කාශ්‍යප රජු රාජපාලනයට වඩා කලාවට ඒ වගේම සෙල්ලක්කාර ජීවිතයකට ප්‍රීතිල පුද්ගලෙක් හැටියට අපි දන්නවා. ඍතු සිතුවම් තුළින් අමරණීය වෙලා ඇති සීගිරි සිතුවම් වල සිටින කාන්තාවන් ගැන විවිධ මතිමත අතර තියෙනවා. ඒව ලෝක පූජිත චිත්‍ර වුණත් ඒ වයසේ සිටින කාන්තාවන් ගැන අතිමහත් සංඛ්‍යාවක් කතා කවි ලියවිලා තියෙනවා. පසුගියදා ඒ ගැන ප්‍රසිද්ධ කවියෙකු වන මහින්ද මස්සිඹුල ලියු කවියක් ඉතාමත් ජනප්‍රිය වුණා. මිනිස්කම් දරිද්‍රභාවය සහ බලවන්තයන්ගේ ඕනෑපාකම් ගැන ලියුණු මේ කවියෙන් අපිට මෙතෙක් සිතාගන්නට නොපුළුවන් වූ ජීවිතයේ තවත් පැතිකඩක් එළි දැක්වුණා. මහා සීගිරි ගලේ මුදුනක ඔබේ රුව සිත්තම් වුණා. එය බලන්නට හොරින් හවසක මාත් එතනට ගොඩ වුණා. කරඬුවක් වගේ ඔබේ උඩුකය අනෙක් උන් මැද දිලිසුණා. මගේ හුස්මක් පෙටි වෙන්නේ නැති දුවි කලුගල සෙලවුණා.
පාසලට යන්නට වුණා අනේ ඒකිගි කැකුළු ඇඟ කඳ හැම වෙලාවෙම සිහි වුණා මාලිගාවෙන් අපේ කෙපැලට තැකි පොගත් ලුපිලි සිහිල් ජල කෙලි දුවට හිමි බව සැලවුණා දුවට හිමි බව සැලවුණා
සදහනින් ඔබට ඉදිරිපත් කළේ ලංකාවේ මුල්ම ලිඛිත ඉතිහාසය ලියවුණු කාලයේ අපේ සංස්කෘතියේ උත්පත්ති වුණු මිහිඳු හිමියන්ගේ ආගමනයේ කාලයේ ලක්දිව රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ එකල පැවතුණු සමාජය ගැන. අමරදේවයන්ගේ බෝධියෙන් වට බෝපතක්සේ බෝමළුවේ වැතිරින්නට වරම්මට කොයිදෝ ගීතයෙන් අපි නිරූපණය කළේ දැනට වසර 2500කට පෙර ශ්‍රී ලංකාවේ සමාජය තුල තිබුණායයි අප හිතන එකල සමාජයේ හද ගැස්මයි. සමාජයේ ඒ අන්දමට හැඩගැස්වීමට මුළුනේ අශෝක අධිරාජයාට හෝ දේවනම්පියතිස්ස රජුට නොව කිසිම භෞතික බලයකට හිමිකම් නොකියු මිහිඳු මහරහතන් වහන්සේ. අශෝක අධිරාජයාත් තිස්ස රජුත් තම තමන්ගේ අභිප්‍රායන් රාජ්‍ය තාන්ත්‍රිකව බේරගනිද්දී පසෙක සිට එය නිරීක්ෂණය කළ මිහිඳු හිමියන් සුදුසු වෙලා බලා තිස්ස රජු මුණගැසීමට පැමිණියා. ඒ මහින්දාගමනයෙන් මිහිඳු හිමියන්ගේ මෙන්ම සිරිලක්වාසීන්ගේ අභිප්‍රායන් ඉටු වුණා. ඒ අවුරුදු 2500කට පෙර ලංකාවේ වාසය කළ මිනිසුන්ගේ හැකියාව. ඊට පසුව අපි ප්‍රචාරය කළ සීගිරි ගීතින් භෞතික සම්පත් වලින් වර්ධනය වුණත් කාශ්‍යප රජ සමය වෙන විට මනසින් ශ්‍රී ලංකිකයා පහතට වැටි ඇති අන්දම අපිට දැනුණා. අප ඉදිරිපත් කරන අවසාන ගීතයත් එයට පසුබිම් වෙන පූජ්‍ය හසලක සීලවිමල හිමියන්ගේ කාව්‍ය විවරණයත් ශ්‍රී ලංකිකයන්ගේ වර්තමාන මානසිකත්වය යම්තමකට රූපිල් එළි දක්වනවා. අපිට නැවතත් කියන්නට තියෙන්නේ වසර 2500කට පසුව අපි අසරණ වෙලා වගේ බුදුහාමුදුරුවනේ යන්නයි.
ලෝකේ විවිධ තැන්වලින් ලැබෙන අත්දැකීම් ඒ වගේම විවිධ හැරවුම් තමන්ගේ කරගනිමින් අපේ රටේ කවියෝ කවියට විවිධාකාරයේ ගමන් නිර්මාණය කළා. විශේෂයෙන්ම විලියම් ගෝල්ඩ්ස්මිත්, විලියම් වර්ඩ්ස්වර්ත්, ඒ වගේම ටෙනිසන්, ෂෙලි මේ ආදී වූ කවියන් ඇසුරෙන් ආභාෂය ලබා ගත්තා කියලත් කවිය පිළිබඳව තොරතුරු හොයාගෙන යනකොට අපිට පැහැදිලි වෙනවා. කොහොම නැත් මේ කවිය එක්ක ජීවිත ගෙවනකොට කවිය පිළිබඳව නිරන්තර කතිකාවන් සමාජ සංවාදයන් මතුවේ. හැමෝටම දැන් කවි සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට කවි සාහිත්‍ය කොහොම මහා ගඟුලක් වගේ මහා සම්ප්‍රදායක්. මේකේ පොදු සාධකයක් හොයන්න අපි උත්සාහ කරොත් මේ මහා කවි සම්ප්‍රදායේ අපට හමු වෙන්නේ ජනතාවගේ සාහිත්‍ය, එහෙම නැත්නම් ජන කවි සාහිත්‍ය. එතන තමයි ඕනම කවියාරක් පොදුව හමුවන තැන. එතකොට මේ කිවිදිය අපට නිතරම පුවත්පත්වල හමුවන කිවිදියක් නිසා එයත් මේ ජනතාවගේ හද හුස්මට ලං වෙන්නට කවිලියෝ තැනැත්තියක් කියලා අපට හඳුන්වා දෙන්න පුළුවන්.
මජිද මහත්තය ඇත්තටම උත්‍රා කුමාරි රණසිංහ කියන්නේ හරියට පුවත්පත් වලට කවි ලියපු කෙනෙක්. එය පුවත්පත් බලන බොහෝ දෙනෙක් අතර ඉතා ජනප්‍රිය කාන්තාවක්, කිවිඳියක්. දැන් මේ කවිය ඉතා විශේෂත්වය තමයි කාන්තාවට ආවේණික ප්‍රකාශන රීතියක් තමයි එය පාවිච්චි කරන්නේ. ඇයි ගොඩාක් වෙලාවට තමන් මුහුණ දෙන මේ සමකාලීන අත්දැකීම් මුල් කරගෙන කවි ලියන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම පාරිසරික සාධක මුල් කරගෙන කවි ලියන්න පෙළඹිලා තියෙනවා. සමාජයේ සිද්ධ වෙන අපරාධ වගේ දේවල් මුල් කරගෙන කවි ලියන්න උත්සාහ කරලා තියෙනවා. මේක තියෙන්නේ අය කාව්‍ය මේ ග්‍රන්ථයක් එලි දක්වනවා සෙනෙහවිල කියලා. මේ සෙනෙහවිල කියන කාව්‍ය සංග්‍රහයේ මේ සේයා කියන සිද්ධිය මුල් කරගෙන කාව්‍ය පද්ධි දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි අපි අද කවි 10ට ගී 10ක් වැඩසටහනට යෝජනා කරන්නේ. දැන් මේකේ මූලනාමය තමයි සේයා කියන එක. නිමිත්ත අපි කවුරුත් දන්නවා. සේයා කියනකොට බහුගේ කාලේ සේයා සදවිමිනි කියන දැරිවිය ඉතාම සංවේදී විදියට ඇව ඝාතනය වෙනවා. ඒ සිද්ධිය මුල් කරගෙන තමයි උත්‍රා කුමාරි රණසිංහ මේ කවිය ලියන්නේ. ඒක මෙහෙමයි පටන් ගන්න. අවදිව සලෙල සිත සඳටත් හොරෙන් ගිය බිය කරුයි රති උවදුර ඒ නිහඬ මැඳියම. ඉතාම කෙටි වාක්‍ය රටාවක් ඇය භාවිතා කරනවා. දෝත පෑ රළු පරළු ඇඟිලි තුඩු තලා පොඩි කොට මල් පොහොට්ටුව ලේ කඳුළු තවරමින් මුළුගත නිමකලායේ මුර්ග වේසේ. දැන් මේ මුර්ග වේසේ කියන එක මානව චින්තනයේ හම්බ වෙන්නේ ඉතාම මේ පවතින தත්ත්වයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් විදියට. ඒ කියන්නේ මුර්ග වේසේ කියන එක උදා වෙන්නේ වජිර මහත්තයා සාමාන්‍යයෙන් මිනිසුන්ගේ ආයුෂ වේගයෙන් අඩු වුණ කාලෙක. අවුරුදු 10ට 12ට විතර ආයුෂ අඩු වෙනකොට මිනිස්සු ඒ කියන්නේ තිරිසන් සත්ත්වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දරුවා දන්නේ නැහැ. ඊට පස්සේ දරුවෝ තාත්තලා අතර අනවශ්‍ය හැසිරීම, අම්මලා පුතාලා අතර අනවශ්‍ය හැසිරීම. ඒක මේ මානව ප්‍රජාවගේ ආයුෂ පරිහානියත් එක්ක ඇති වෙන්නේ. ඒ කියන්නේ මනස හොඳටම ව්‍යාකූල වුණ තත්ත්වයක්. ඒ නිසාම ඇය ඒක පාවිච්චි කරනවා මේ පද්‍ය පන්තියට. ඊට පස්සේ ඇය කියනවා කලුවරක දිදුලන දෑස් මිනි කැට විමතියෙන් බැලුවාද ගිනි පිළුඟු නෙද්දෙස. විවර කොට මොල කැටි මුව පොඩිය නැඟුවාද අම්මා යන හඬ. දැන් මේ පද්‍යයෙන් අපිට හොඳටම තේරෙනවා මේ චිත්‍ර රූප මැවෙන විදියට ඉතා විශිෂ්ට විදියට ඇයි මේ කවිය රචනා කරනවා. ඇයි අවසානෙට කියනවා සුසුමක් අවසන්්‍ය නොසාම නැලවිලි ගීපද වැලපේවි සුළඟද දේසේක කැළඹුම මැද. ඇයි කියන සුළඟ පවා හඬනවා කියලා. සේයා දැරිවිය වෙනුවෙන් ලෝකේ විශාල කතා බහක් ඇති වුණා. ඇය පිළිබඳ ලංකාවේ මිනිස්සු හරියට සංවේගයට පත් වුණා. ඇය පිළිබඳ මිනිස්සු පත්‍රවලට ලිපි ලිව්වා. ඇය පිළිබඳ රූපවාහිනිවල කතා කරා. මේ සිද්ධි සමග මානව චින්තනයේ විතරක් නෙමෙයි ස්වභාව ධර්මයේ පවා හඬා වැටෙනවා කියලා ඉතා ප්‍රබල සංකේතයක් ඇය මතු කරනවා. වැලපේවි සුළඟඳ කියලා කෙටි වචනයකින් ඇයි පාවිච්චි කරනවා මේ කාන්තාවටම ආවේනික මේ කාව්‍ය රීතිය. ඒ රීතිය ඇයගේ මේ සෙනෙහිවිල කියන පොත පුරාවටම දකින්න ලැබෙන කාරණයක්. දැන් මේ පද්‍ය දිහා බැලුවාම අපට තේරෙනවා දැන් අපි දියුණුයි තමයි. භෞතිකව අපි තුල විශාල දියුණුවක් තියෙනවා. තාක්ෂණික අතින් අපි ඉතාම ඉහළට ගිහින් තියෙනවා. හැබැයි ඒත් එක්කම මානව ගුණධර්ම අතරින් අපි කඩා වැටිලා කියන එක ඇය මතු කරන්න ප්‍රබල සාධකයක් කරගනෝ. දැන් මේ මානව ගුණධර්ම වල කඩා වැටීම ප්‍රධාන වශයෙන් වජිර මහත්තයා බලපාන්නේම මේ තාක්ෂණික දියුණුවම තමයි. දැන් අපි මේ කවි 10ට ගී 10ක් තෝරන්නේ ඔබතුමාගේ අතේ තියෙන ජංගම දුරකථනයේම අපේ ගුණධර්ම මරාදාමින් තියෙන අවස්ථාවක. වෙන මොකුත් හේතුව නැහැ. අතේ තියෙන ජංගම දුරකථනයේම තමයි අපේ ගුණධර්ම මරාදාන්නේ. එවැනි තාක්ෂණික මේ තාක්ෂණික දියුණුවයි කියලා කිව්වට මානව චින්තනය තුළ අපේ දියුණුවක් නැහැ කියන එක ඇය මතු කරනවා. මේ සේයා දියණියගේ මිය යාම ස්වභාව ධර්මයේ පවා කම්පා කර වූ සිද්ධියක් කියලා ඇය ඉතා ප්‍රබලව වැළපේවි සුළඟඳ කියන කාරණයෙන් මතු කරනවා. මේකේ වැදගත්ම කොටස තමයි අර කලුවරක දිදුලන දැස් මිනිකැට මේ මෙහෙම කියනකොට ඉතින් චිත්‍රූප මැවෙනවා. විමතියෙන් බැලුවාද ගිලිපුණුගු නිද්දෙස ඉතාම බිහිසුණු ප්‍රචණ්ඩව ඇයව විනාශ කරන අදහසින් ඉතා නරුම මිනිසෙක් ඇය දිහා බලන විදිහ චිත්‍රූප මැවෙනවා. විවර කොට මොල කැටි මුව පොඩිය නැඟුවාද අම්මා යන හඬ. මේක ඉතා සංවේදී කාව්‍ය කන්තිය.
නමවෙනි කවියට වහන්සේ දෝදාරණ දෙන නමවෙනි ගීතයයි දැන් අපි අහන්නේ.
සහ වෙන්ව යාමේ නිමේෂය. අද සී සරලංකා නිෂ්පාදනය ඉදිරිපත් කිරීම සහ පටිගත කිරීම නවසීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් මහින්ද අත්තනායක. සමුගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභරාත්‍රියක්.
ගුණ මහානාරත දින දින පෙරේ කරුමය මන්දා බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා
අතිගුණ හතින් අක්මිතවනා
City on air on